సమంతా చక్రవాళేషు అత్ర గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత దమ్మ శవన కాలు అయం బదంత నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పకి శాస్త్రు సమ్మా సంబుధురజానన్ వహన్సేట అప్ప హెమ దినా గేమ నమస్కారే వేవా సుపిన్వత్ని మే పినుతున్ హెమ దినామ మే వెలావి బలాపొరొత్తు అన్ని ధర్మశ్రవణీయ కరన్నటాయి అది మీ దేశనావ సందహా బోమ శ్రద్ధావేన్ దాయకత్వేకిన కటేతు కరాన్ని బలంగుడ ముగుణమలి అంక తిస్తునిన్ పహలిపిని పదించి జీపీ గుణశేఖర మహాత్మా మహాత్మ్యతులు పిన్వత్ దరువాన్ తమన్గి హితవతున్న ఎకతు వేళ అది మీ దేశనావట దాయకత్వేకిన కటేతు కరణో ఇం గుణశేఖర మహాత్మా ప్రధాన పినుతున్ బోమ శ్రద్ధా సంపన్న పిరిసక్ తిమే ఆయ బోమ ఉనందు పిరిసక్ ధరమేట తేనిసా విటింగ్ విట విటింగ్ విట అవస్థావ లెబ్బిన హెమ్మ వేళావక మీ బంధు దేశనావక్ క్రంట ఉత్సాహకరణ ఏక మహలకు దక్షకమక్ తిమ్మయోగే అభాగ్య సంపన్న కాలేక తిమ్మే బుధునజానాసికి ధరమే తులింతమై అవర రేకేంట తేని తిమి ధరమేతులింగ్ ఎదిన సురక్షావ పొడి కాక్నిమి ఏక మా విశాల రేఖ వరణయ ఇతింగ్ మీ ధరమేతులింగ్ రేఖనిక ఇక అప్పుడు మీ ఇంద్రియ మట్టమే తేరే నెతి ఉనా సమాల్లాడు మీ ఒక మా విశాల స్వాభావిక అనదురక దిప్పవా అప్పయో పరిసంగ్వేండి ధర్మీ హరియట్ బలపాల తీను ధర్మీ ఇన్నకెనికుట హిమ విన్నే కీలా పికేయాన్నినే ధర్మి ఇన్న కెనికుట్టే వగే మట్టమక్క ఎన్ని పులు అమ్ముకుద మీద అపే జీవితే ఎత్తులే అది ధర్మి దేవునుకలాట మొన్నతరం సంస్కార్యన్ రౌద్ర విధియట అమీరి విధియట అమనాప విధియట అపితుల హెసిరినోది తిహే ఏ హెసిరి మెక్క అప్పటి హిమ హితాగండ్ బే అపిట మీ జీవితే కొయి వగే తత్వండి ఇకతు ఎండి లెబేది గేల నముత్ మే బుధురజానన్ వహన్సికి ధర్మే అపి పురుదుకరన్న గత్తో భావితారతే టికతూడో తిమే తరుణ దరువ పవా సంసిందిగాను ఇతింగ్ అపే సిత్ బహోమ నుసంసిందునువా తిమి ధర్మేట ఆవహమ సంసిందినో హుదే కళావ శ్రేష్ఠ దయాక్వగి దానినో అప్పి ఉత్సాహకరాన్ని పిరిసత్ ఎక్కిండది తిం పిరిస కౌరుత్ నెత్తం అప్పిట అరిమ కణసల్లక్కిన అని అన్ని పిరిస నెతిక మింగిన కణసల్ ఎన్నినే ఇది యాగి సిత కెలిమ్మ హుదే కళావట బోమ ప్రియకరను హుదే కళావట ప్రియకరణిక తమై బుద్ధ శాసని పెన్నెన ఇహలమ పౌరుషయ ఏ పౌరుషే ఆవట పాసి మీ కక్వత్ లుగు ప్రశ్ననే మీ ఏ హుదే కళావట ప్రియకరణ మట్టమీ తమాతులు గొడనగిన పౌరుషయ వెంగోయ అపికని పౌరుషయ అక్కేలకి అని ఇక్కడ ఎత్తటి ఆగి జీవితయ దేవన్నిక్ మత ఎప్పనిక నవతి నాకు వచ్చరు హుంద ఇది దేమోపయో దారువు మత దారువు దేమోపయో మత బిరింద స్వామ్యా మత స్వామ్యా బిరింద మత పాలక్యో మినిసు మత మినిసు పాలక్యో మత ఎపెనీకని మీ లోకుమ అవుల్ అయ్యి హెమ విలావకమ అతురు పాలయాక్ విదిర కనస్సాల్లక్కేని దా మీ కాలే ఉన్న అపి అమారు వెటున మీ స్వభావిక అనుతురు దెంగ అపి బలాపురత్వ ఆండు ఇంక అప్పటి గివాళ్ళ హతల దిండోన అపి కటయుదు బలండోన కరండోన మేము బలాపురత్వ దాకన్నా ఇతడు ఈ బలాపురత్వ బిందె వెటిన కొట్ట ఎలాగే హెమ వెలావకము అర కణసల్లినో పీడావినో విడావినో ఇది ఏగుళ్ళు తప్పి మత ఏపినో ఏగుళ్ళు బలాపొరుత్తునో ఇసరాట తప్పి చంద బలాపొరుత్తునో ఇది ఏగుళ్ళు తప్పి మత ఏపినో මෙන්න මේ යැපෙනකින් අයින්වීම තමයි බුද්ධ ශාසනයේ පෙන්වන ශ්‍රේෂ්ඨම පෞරුෂය. අනේ පෞරුෂය අපි හදන්න ඕනේ ස්ත්‍රියක් වුණත්. ස්ත්‍රියක් වුණත් ඒ පෞරුෂය ගොඩනගා ගන්න ඕනේ. කවදාවත් ඔය පින්නතුන්ට මම ලස්සන උපදේශයක් දෙන්නම්. කවදාවත් දෙවැන්නෙක් මත යැපෙන්න හිතන්න එපා. දෙවැන්නෙක් මත යැපෙන්න හිතන්න එපා. එතකොට ඒ දෙවැන්නෙක් මත යැපෙන්න හිතන්නේ නැත්නම් ඒක තමයි ශ්‍රේෂ්ඨම පෞරුෂය කියලා හිතන්නේ. එච්චර ලොකු පෞරුෂයක් තවත් නැහැ. ඒ කියන්නේ ඊනම් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන දෙවැන්නෙක් මත යැපෙන්නේ නැතුව ඉන්න. පුළුවන් තරම් අපි ජවයක් ගන්න ඕන ඒකට. ඒකට අපි හිත හුරු කර ගන්න ඕන. ඉතින් එතකොට අර අහිමිවීම කඩා වැටීම කියන ඒවා ප්‍රශ්න නෙමෙයි. ඒතර ප්‍රශ්න නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ ඒ කාලේ හිටපු අය බොහොම ප්‍රසිද්ධ යුවලක් හිටියන්නේ නකුල මාතා නකුල පිතා කියලා. ඒතර ඒගොල්ලන්ගේ එයාගේ මහත්තයා හොඳටම ලෙඩ ඇඳට වැටුනාම ඒ නෝනා ගිහින් කියන්නේ බොරුවට හිත හදන්නේ. දැන් අපි නම් බොරුවට හිත හදනවනේ. අපි සාමාන්‍යයෙන් බොරුවට හිත හදනවා. ඉතින් ඔයාලට මං ඉන්නවා, මට ඔයා ඉන්නවා. ඉතින් අපි බලමු ඉස්සරහට කරන්න පුළුවන් දේ. කී කී අපි බලමු මෙහෙම වෛද්‍යවරු ඉන්නවලු අරවා මේවා කී කී අපි මෙහි බොරුවට හිත හදනවනේ. අර හුදෙකලාවෙන් පෞරුෂයේ ගොඩනගා ගත්ත කෙනා තුළ ඒ බොරුව නෑ. ඒ බොරුකාරකම ඉන්න එක නිකම්ම සිල් එනවා. නිකම්ම සීලේ එනවා. සිහිනුවන නිකම් එනවා. ඒක පුදුම සිහිනුවනක් එනවා. අඩිය තියද්දි පව වරීසමට අඩිය තියන්නේ. ඔය කැලෑවලේම කඳු ගැටවලේම ඉන්න හාමුදුරුවෝ ඉන්නේ. පරීසමට අඩිය තියන ඔත්ත සිහිනුවන දිනු යයි. මේකෙන් පහල රෝල් වෙලා ගියොත් ආයි නැගිටවන්න කෙනෙක් නැහැ. ආයි ඉතින් මැරෙන්නයි වෙන්නේ. ඉතින් ඊට කලින් උන්වහන්සේලාට ජීවිතේ පිළිනුවම් පෑම ගැන මාර්ගඵල ගැන අදහසක් තියෙන සමෝ පරිසමට තමයි වෙදීන්නේ. පරිසමට තමයි පියවර තියන්නේ. නිකම්ම සිහිනුවන හැදෙනවා. බලන්නකො පින්වත්නි මේ බුද්ධ ශාසනයේ පෙන්වන පෞරුෂය අපිව කොච්චර ಗುಣධර්ම මත හදනවද කියලා. තේ ස්වාමීන් වහන්සේලා පරිසමට වැඩ කරන්නේ. පරිසමට. ඇයි දන්නවනේ? ප්‍රශ්නයක් වුණොත් කවුරුත් නැහැ කියලා. ඒතකොට ප්‍රශ්නයක් වුණොත් කවුරුත් නැහැ කියන්නේ ජීවිත තණ්හාවටම නෙමෙයි. නමුත් Tamange ආධ්‍යාත්මික ඉලක්කේ කරා යන්න පණ ගැට ගහලා තියෙන්න ඕනනේ. පණ ගැට ගහලා තියෙන්න ඕන. නිකම්ම සිහිනුවන හැදෙනවා. ඇයි දන්නවා? මං මාව ඔසවා තබන්න දෙවැන්නෙක් මෙතන නැති බව. දැන් අපිට නම් බයක් නැහැනේ. අපේ බය තුනී වෙලා තියෙන්නේ ඇයි? එහා පැත්තේ කාමරේ අම්මා ඉන්නවා. එහා පැත්තේ කාමරේ තාත්තා ඉන්නවා. එහා පැත්තේ කාමරේ හවලා ඉන්නවා, දරුවෝ ඉන්නවා කියේ අපි දන්නවා. එතකොට අපිට අර දෙවැන්නු මත යැපෙනකම නිසාම අපිට පින්වත්නි ඒ පෞරුෂයේ නැතිකම නිසාම අපි දෙවැන්නෙක් මත යැපෙන්න ගියාට පස්සේ අපේ ජීවිතය තුළ එහෙම මූලික ಗುಣධර්ම කියලා જાතියක් වැඩින්නේ. ඒ නිසා ඔය පින්නතුන්ලා මේ බඳු අභාග්‍ය සම්පන්න කාලයක බරපතල අදහසක් ගන්න ඕන දෙවැන්නෙක් මත යැපෙන්නේ නැතුව ඉන්න. කවදාවත් ඒක කරන්න එපා. ඒක ජීවිතේ මේ තරුණ දරුවෝ පවා පුරුදු වෙන්න හොඳ දෙයක් ඒක. ඒතොර දැන් බලන්න අර නකුල මාතා කියන ස්ත්‍රිය එයාගේ මහත්තයාගේ ඇඳ ළඟට ගිහින් කියන්නේ. දැන් ඔයා බය වෙන්නේ නැතුව ජීවිතය අතාරින්න කියනවා. බලන්න මේ දින හයිය. ඔයා බය වෙන්න එපා කියනවා. ඔයා බය නැතුව ජීවිතය අතාරින්න කියනවා. ඊතරවා බය නැතුව ජීවිතය අතාරින්න ඔයා මං ගැන නම් හිතන්න එපා කියනවා. ඔයා මං ගැන හිතන්න එපා. මොකද සමහරට ඔයාට හිතෙන්න පුළුවන් මං තනියෙන් කොහොමද මේ ජීවිතේ ගැට ගහගන්නේ කියලා. ඒ මේකක් නැහැ කියනවා. මම ඊට වඩා ලස්සනට ජීවිතේ ගෙවන්නම් කියනවා. බලන්නකෝ මේ කතාව කොච්චර ලස්සනයිද කියලා. එදේ ඔයා හිතන්න එපා ඔයා මැරුණාම ඒගොල්ල කපු කටින එක තමයි කරලා තියෙන්නේ. ඉතින් මේ මම කපු කට එළුලොම් හොයාගෙන ඇවිල්ලා කපු කටින්නේ කොහොමද කියලා ඔයා හිතයි එහෙම හිතන්න එපා කියනවා. මං ඒක තනියෙන් ලස්සන කරගන්නම් කියනවා. මොකද මට දෙන්නෙකුට හම්බ කරන්න නැහෙනේ කියනවා. ඔයා හිතයි මේ මේ ඉතුරු ඉස්සරහට යන ජීවිතේ කොහොමද යන්නේ කියලා ඔයා බය වෙන්න එපා කියනවා. මං ලස්සනට ඉස්සරහට ජීවිතේ යනවා කියනවා. ඒ වගේම ඔයාට හිතෙන්න පුළුවන් කියනවා, අනේ මම මලහම අපි දෙන්න එකට අත්වැල් අල්ලගෙන ඇවිද්දී වැඩ කළේ, කටයුතු කළේ. ඉතින් මෙයාගේ කටයුතු අඩපණ වෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අදාලා මේ ස්ත්‍රියගේ චින්තනය ගැන. එතකොට ඇයි කියනවා, ඔයා බය වෙන්න එපා කියනවා, මං වෙනදට වඩා හොඳට ගුණධර්ම දියුණු කරනවා කියනවා. තාටිතේ යන්නේ මේ මගේ බිරිඳ බුදුරජාණන්සේ මුණ ගැහෙන්න යන එකක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න යන එකක් නැහැ කියලා ඔයාට හිතෙයි. කවදාවත් එහෙම හිතන්න එපා කියනවා. මං වෙනදට වඩා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න යනවා. වෙනදටත් වඩා යනවා. ඒ නිසා ඔයා ඔයාගේ ජීවිතේ අතහැරලා දාන්න. බලන්න එතකොට එයා ඒ අර හුදෙකලාවේ තනිකම කියන පෞරුෂය එයා තුළ තියෙන නිසා, එයා දෙවැන්නෙක් මත යැපෙන්නේ නැති නිසා එයා ඕනම වෙලාවක ජීවිතය අතහැරලා දාන්න ලෑස්ති. ඒ අතහැරීම කියන එක එයාට කනස්සල්ලක් උපදවන්නේ නැහැ, කඳුලක් උපදවන්නේ නැහැ. ඒ නිසා අද මට මේ මහා විශාල අනතුරක් වෙච්ච වෙලාවක් නිසා මේ කාලයක් තිස්සේ මිනිසු පීඩාවට පත් වෙච්ච අත්දැකීම් ගොඩක් නිසා මම ඔබලාට මේ දුක තුනී කරගන්න එක දෙයක් කියන්න. ඒකම දේ තමයි හුදෙකලාව නම් වූ සොඳුරු පෞරුෂයේ ගොඩනගා ගන්න. එතකොට මේ හුදෙකලාව කියන එක, ඒ කියන්නේ අපි සම්මුතියට අපේ ගෙදර වැඩ කටයුතු දරුවෝ බිරිඳ ස්වාමියා අම්මා තාත්තා එක්ක කටයුතු කරනවා. නමුත් දෙවැන්නෙක් මත යැපෙන්නේ නැහැ. දෙවැන්නෙක් මත යැපෙන්නේ නැතුව හිටියොත් අනේ පින්වත්නි හරියට ගුණධර්ම වැඩෙනවා. පුදුම ගුණධර්ම යාගේ ජීවිතේ තියෙනවා. ඒක බොරුව නෑ. නිකම්ම සිල්. සිහිනුවන නිකම්ම තියෙනවා. ඇයි? තව කෙනෙක් මා උදෙසා නැති බව දන්නවනේ. එතකොට තමන් උදෙසා තව කෙනෙක් නෑ කියලා දන්න කෙනා තුළ වැඩෙන සිහිනුවන තියෙනව නේද? ඒකෙන් තමයි ආරකෙන්නේ. සිහිනුවනි. අර සර්කස් කාර්යෙ දෙන්නේ ඒ කාලේ උණ ගහක් උඩට නැඟලා ඒ උණ ගහ උඩ එක මිනිහෙක් හිටගෙන ඉන්නවලු ලෑල්ලක් තියලා ඒ මිනිස්සයා උඩ තව මිනිහෙක් ඉන්නවලු. එතකොට එයා අර යට ඉන්න කෙනාට උඩ ඉන්න කෙනා කියනවලු, මේක බුද්ධ දේශනාවක තියෙන එක, උඹ මාව රැකපන් කියලා. මම උඹව රැකගන්නම් කියනවා. මගේ කායික සමබරතාවය තියාන මම උඹව පරිස්සම් කරන්නම්, උඹ මාව පරිස්සම් කරපන් කියලා කියනවලු. තරරි යට ඉන්න කෙනාට ධර්මයක් තියෙන කෙනෙක්. එයා කියනවලු, එහෙම මට කරන්න බෑ. ඔයත් ඒ විදියට කරන්න එපා. ඔයා ඔයාව රැකගන්න කොහොම හරි උඩ ඉඳලා. මම කොහොම හරි මාව රැකගන්න. එතකොට එයා උඩ ඉන්න කෙනා මත නෙමෙයි සිහිය තියන්නේ. එයා එයා මත තමයි සිහිය තියන්නේ. එයා උඩ ඉන්න කෙනා පරිස්සම් කරන්න ඕනේ කියලා නෙමෙයි දැනින්නේ. එයාට එයාගේ පරිස්සමනේ දැනින්නේ. එතකොට මොකද කරන්නේ? උඩ ඉන්න කෙනා කොහොම හිටියත් කොහොම ඉරියව් පැවැත්වුවත් එයා බලන්නේ එයාව පරිස්සම් කරගන්න. එතකොට එයාව පරිස්සම් කරගන්න නම් එයාට එයාගේ සමබරතාවය පරිස්සම් කරගන්න වෙනවා. තමන්ට දෙන්නටම වෙනවනේ. දෙන්නටම සමබරතාවය පරිස්සම් කරගන්න වෙනවා. එතකොට දෙන්නටම සමබරතාවය ප්‍රවේශම් කරගන්න වෙනවා නම් දෙන්නම රැකිනවා. තවත් කෙනෙක් මත අපි රැකවරණේ අපේක්ෂා කරන්න හොඳ නැහැ. එතකොට තමන් එහෙනම් අපිට අර උඩ ඉන්න කෙනා කිව්වනේ ඔයා මාව පරිස්සම් කරන්න, මම ඔයාව පරිස්සම් කරන්නම් කියලා. නුඹ මාව රැකපම් මම නුඹව රකින්නම් කියලා නේ කිව්වේ. එතකොට අර පහළ ඉන්න කෙනා යම් ධර්මයක් දියුණු කරපු කෙනෙක් නිසා එයා කිව්වේ මොකද්ද? නෑ, ඒක කරන්න බැරි වැඩක්. ඒක කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙමේ. ඔයා ඔයාව රැකගන්න, මම පරිස්සම් කරගන්න. එතකොට එයාට යාව එයාගේ ඇතුළාන්තයේ මත සිහිය පවත්වන්න වෙනවනේ. හැම දෙන්නටම එයාගේ ඇතුළ මත තමයි සිහිය තියාගන්න වෙන්නේ. එයාට යාව පරිස්සම් කරගන්න වෙනවා. එයාට එයාගේ සමබරතාවයයි පරිස්සම් කරන්න වෙන්නේ. එතකොට එයාගේ ඇතුළේනේ සිහිය පිහිටන්නේ, එළියෙනෙමි සිහිය පිහිටන්නේ. අද වෙලා තියෙන්නේ අපි එළිය සිහිය තියාගෙන ඉන්නවා. එළිය සිහිය තියාගෙන ඉන්නවා ඇතුළ හිස් වෙලා. ඉතින් ඇතුළ හිස් වුණාට පස්සේ එළියනේ යගේ සිහිය තියෙන ඇතුළට ඕන කුණු ගොඩක් යන්න බැරිද? පුළුවන්. අද ඒක වෙලා තියෙන්නේ. එයා එළිය සිහිය තියාගෙන ඇතුළේ සිහිය නැහැ. ඒ නිසා යාට එයා ඕන කුණු ගොඩකින් බැට ගන්නවා. තානි පින්වත් නියතන්ට යන්න එපා. හැම වෙලාවකම ඇතුලේ සිහිය තියාගන්න. ඇතුලේ සිහිය තියාගන්න එකයි සැබෑම රැකවරණේ. අපි හැමෝම රැකෙන්නේ, අපි හැමෝගෙම ඇතුලේ අපි සිහිය තියාගත්තු. අපි දරුවෝ මත සිහිය තියන්න හොඳ නැහැ. අපි අපේ බිරිඳ මත සිහිය තියන්න හොඳ නැහැ. අපි අපේ ස්වාමියා මත සිහිය තියන්න හොඳ නැහැ. අපි වෙනත් කිසිම දෙයක් මත සිහිය තියන්න හොඳ නැහැ. අපිට රැකෙන්න තියෙන එකම තැන අපි අපේම ඇතුළාන්තයේ මත සිහිය තියාගන්න එක. එතකොට අපිට අපේ ඇතුළාන්තයේ වැඩ කරන විදිය, ඇතුළාන්තයේ හැසිරෙන විදිය අපට තේරෙන්න පටන් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේදී ඒ ඇතුළාන්තයේ සිහිය තියාගත්ත කෙනා කවරක් කළ යුතුද? අන්න ඒක තමයි අද දේශනාවෙන් කියන්නේ. එතන අපි රැකෙන්නේ අපේ ඇතුළාන්තෙ මත සිහිය තියාගත්තු. අපිට වෙන කෙනෙක් රකින්න බෑ. අපිට වෙන කෙනෙක් ආරක්ෂා කරන්න, රකින්න, පරිස්සම් කරන්න පුළුවන්කමක් නැහැ. එතන අපි රැකෙන්නේ අපේ ඇතුළාන්තෙ මත පවතින සිහිය මත නම්. ඇතුළාන්තෙ මත සිහිය පවතින්න බලපාන දේ මොකද්ද? පෞරුෂය. ඒ පෞරුෂය කියලා බුද්ධ ශාසනයේ කියන්නේ මොකද්ද? හුදෙකලාව. හුදෙකලාව කියන්නේ පෞරුෂය. ඒ කියන්නේ ඔය පින්නතුන්ට දෙවැන්නෙක් නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි ස්ත්‍රියකට උනත් තියෙන ලොකුම පෞරුෂය. භික්ෂුවගේ පෞරුෂය, ඒ කියන්නේ භික්ෂුවට උජුපටිපන්නයි කියලා කියන්නේ. එයා හරීම ඍජුයි කියලා කියන්නේ. එතන හරීම ඍජුයි කියලා කියන්නේ මොකද්ද? හරීම ඍජුයි කියලා කියන්නේ මේ මිනිසුත් එක්ක කට ගහගෙන යන එකටද? මිනිසු කියන එක වචනයක් කියනකොට ඒකට 10ක් කියන එක යට කරන එකද? එහෙම නෙමෙයි. ඒක සැබෑ පෞරුෂය නෙමෙයි. ඒක සැබෑ හුදෙකලාව නෙමෙයි. සැබෑ ඍජු බව නෙමෙයි. ඒතොර ඍජු බව කියන්නේ මොකද්ද? උජුපටිපන්නයි කියලා කියන්නේ දෙවැන්නෙක් මත යැපෙන්නේ නැතුව ඉන්නවා. දෙවැන්නෙක් මත යා යැපෙන්නේ නැතුව ඉන්නවා. ඒක තමයි සැබෑ නිවහල් බව. සැබෑ නිදහස් බව. ඒ පැවිද්දට උපසම්පදා වෙනකොට හාමුදුරුන්ගෙන් අහනවා ඕක. දැන් ওই පැවිදි වෙච්ච කෙනා 20වසක් 20 අවුරුද්දක් සම්පූර්ණ වෙනකොට උපසම්පදා කරනවනේ ධර්ම විනය ඉගෙන ගත්තාම. එතකොට අපේ සියනවනේ සාමණේර සීලය උපසම්පදා සීලය කියලා. ඒ උපසම්පදා වෙනකොට අහනවා ගොඩාක් ප්‍රශ්න. ඒ සංඝ පිරිස අහනවා. ඒ සංඝ පිරිස අහන එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ඔයා නිදහස් කෙනෙක්ද කියලා. ඒ නිදහස් කෙනෙක් දැන් සාමාන්‍යයෙන් මේ උපසම්පදා වෙනකොට අහනවා එයාගේ. එයාගෙන් ගොඩාක් තොරතුරු අහනවා උපසම්පදා කරන තැන. එතකොට මේ අඩුම එයාගේ ස්වභාවය ගැන හරියට විමසනවා. ජීවවිද්‍යාත්මකව පවා එයා ධර්මයේ දරාගෙන අදිශීලයක් දිනු කරගෙන ඉන්න පුළුවන්ද කියලා විමසනවා ඇත්තටම. ස්ත්‍රී පුරුෂ බව ගැන පවහනවා. ස්ත්‍රියක් ඉන්න පුළුවන් පුරුෂයෙක් වගේ. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රමවේද. පුරුෂයෙක් ඉන්න පුළුවන් ස්ත්‍රියක් වගේ. එහෙම වෙන්න පුළුවන්. පොඩි පොඩි ජීවවිද්‍යාත්මකව රසායනික සංයුතීන් වල ඇති වෙන යම් යම් වෙනස්කම් මත එහෙම වෙන්න බැරිද? එහෙම වෙන්න පුළුවන්. බලන්න බුදුරජාණන් වහන්සේක දැනන් හිටියා. එතකොට අඩුම ස්ත්‍රී පුරුෂ බව ගැන පවා විමසා සිටිනවා. එතකොට ඒව පවා විමසන්නේ ඇයි? මේ අදිශීලයක් දිනු කරද්දී ජීවවිද්‍යාත්මක සාක්ෂි පවා හරීම වැදගත්. බුදුරජාණන්සේ ඒක විශ්වාස කළා. දැන් උපසම්පදාවේදී එක තැනක අහනවා හාමුදුරු උපසම්පදාවට යනවනේ සීමා මාලකේට උපසම්පදා අපේක්ෂකෙක්ගෙන් හිටියාම උතන සංඝ පිරිස ඇතුළට ස්වාමීන් වහන්සේලා එක්කරන යන උපසම්පදා වෙන කෙනා. ඒවා ඉතින් ගිහියොන්ට පේන්නේ නැහැ. ඒවා බොහොම ගරු විනය කර්මයක්නේ. අඩුම උපසම්පදා සීමා මාලකයකට බාහිර සියලු සම්බන්ධතා අයින් කරලා දානවනේ. උපසම්පදා කරද්දි. එතකොට මේ උපසම්පදාවට ගියාම එක ප්‍රශ්නයක් අහනවා, ඔයා නිදහස්ද කියලා. එතකොට ඒ නිදහස්ද කියලා අහන්නේ ඒ නිදහස ඇතුළේ පෞරුෂය හැදින්නේ. ඒක බොහොම වැදගත් දෙයක් භික්ෂුවකට. එතකොට මේ නිදහස් බව එන්නේ දෙවැන්නික් මත යැපෙන්නේ නැතුව ඉන්න මට්ටම ඇතුළේ. ඔයාලා දන්නවනේ දෙවැන්නික් මත යැපෙන එක මොනතරම් කනසල්ලද කියලා. ඉතින් මේ තනිකම කියන එක මහ පුදුම පෞරුෂයක් පින්නවත්. කවුරු හරි කෙනෙක් තනියෙන් ජීවිතේ ගෙවන්න හදලා නම් ඒක මහා බුද්ධ ශාසනයේ පෙන්වන විශාල පෞරුෂයක්. හැබැයි දැන් ඔය තියෙනවා සිංගල් මාම් කියලා එහෙම කන්සෙප්ට් එකක් තියෙනවා. ඒවා මේ තනියෙන් ඒක අනිමි මේ කියන්නේ. ඒකෙදි යා ඊට පස්සේ එයා තනිකම මත නෙමෙයි යැපෙන්නේ. ඊට පස්සේ වෙන වෙන යැපීම් ගොඩක් එයාගේ ජීවිත ඇතුළේ තියෙනවා. ඊට පස්සේ එයා දරුවෝ මත යැපෙනවා. ඒ වගේ ඒවා එකක් නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ දෙවැන්නික් මත යැපෙන්නේ නැහැ. දෙවැන්නික් නඩත්තු කිරීමකට යන්නේ නැහැ. එතකොට මේ බුදුරජාණන්සේගේ දේශනාවේ හුදේකලාව කියන එක හරිම රසවත් දෙයක්. ඒක ඇත්තටම පුදුම සිහිනුවන නිකන් වැඩෙනවා. ඒකයි මම කිව්වේ අර කැලෑවක හිටියත් නිකම්ම සිහිනුවන වැඩෙනවා. අමුතුයෙන් සිහිනුවන වඩන්නේ නෑ. ඇයි දෙවැන්නෙක් නෑ කියලා දැනගත්තාම තමන් හරි පරිස්සම්. කන බොන දේ ගැන පවා හරි පරිස්සම්. මම මේ අත්දැකීමෙන් කියන්නේ. තව කාවක හරි පරිස්සම්. වහිනකොට පරිස්සම්. ගල් තලාවක ඇවිදිනකොට පරිස්සම්. ටයිල් එකේ අඩිය තිබ්බත් පරිස්සම්. ඇයි දෙවැන්නෙක් නෑනේ. හරහ වැටුණු කෙලින් කරන්න. ඒක නිකම් සීනුවන හැදෙනවා. ඒක මොකද පැවැත්ම කියන එක අපිට නැතුව ධර්ම අවබෝධයට යන්න බෑ. මොකද මේ පැවැත්ම ඇතුළෙමයි ධර්මය අල්ලන්න වෙන්නේ. ආවෙ වෙච්ච දෙයක් වෙච්චාවේ උන දෙයක් උණාවි කියලා ඉන්න අය නෙමෙයි අපි. අපි බලන්නේ සත්‍ය අවබෝධයට වටපිටාව හදා ගන්න. එතකොට අපේ ජීවිතය එතකොට දැන් ඒක ඇතුළේ සීනුවන හැදෙනකොට මොකද වෙන්නේ? සීනුවනින් එයාවයි බලන්න ඕන. එතකොට එයාව බලනකොට එයාට එයාගේ ඇතුළේ කාරණා හතරක් එයා දකින්න ඕන. එයාව පේනකොට එයාට කාරණා හතරක් එයාගේ ජීවිතය ඇතුළේ පේන්න ඕන. මොකද්ද? ජීවිතකාම. මම මේ ජීවිතේට කැමති කෙනෙක් කියලා පිළිගන්න ඕන. يعني මේ රාහත්වල නැහෙනේ. එතකොට සිහිනුවන වැඩෙනකොට එයාගේ මොකද එයාගේ ඇතුළ බලන එකනේ පරිස්සම කියලා අපි කිව්වනේ. බුදුරජාණන් වහන්සේම වදාළනේ. දෙදෙනාට දෙදෙනා පරිස්සම් කරනවා වෙනුවට තමා පරිස්සම් වුණාම දෙදෙනම් පරිස්සම් වෙනවා කියලා. සර්කස්කාරී කුණගා උඩට නැගලා යාව පරිස්සම් කරගෙන උඩ ඉන්න කෙනා යාව පරිස්සම් කරගත්තාම දෙන්නම පරිස්සම්. වැඩිත් සාර්ථකයි. ඔයා මාව පරිස්සම් කරන්න මං ඔයාව පරිස්සම් කරන්න කිව්වට ඕක විශ්වාස කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒකෙන් පරිස්සමක් වෙන්නේ නැහැ ඇත්තටම. එතකොට දැන් මේ විදියට තමාව පරිස්සම් කරගන්න ඔය පින්නතුල්ලා උත්සාහ කරනවා නම් ඔය පින්නතුල්ලා තමන්ගේ ඇතුළේනේ බලන්න ඕන. තමන්ගේ ඇතුළත බලනකොට ඔයාලට කාරණා හතරක් ඔයාලගේ ජීවිතය ඇතුළේ පේන්න ඕන. කාරණා කීයක් පේන්න ඕනද? හතරක් පේන්න ඕන. එකක් තමයි ජීවිතකාම. මම ජීවිතයට කැමති බව එයා අවංකව තමා තුළම ප්‍රකට කරගන්න ඕන. දැන් මේ මොන කෙනෙක්ද මේ යන්නේ? නිවන් දකින්න යන කෙනෙක්. සත්‍යාවබෝධයේ පැත්තට යන කෙනෙක්ගේ කතාවක් මේක. දැන් බලන්න පළවෙනිින් පෞරුෂය හදනවා. ඒක ඇතුළේම සීලය නිකන් එනවා. සීලේ ඇත්තටම හරි පුදුම දෙයක්. සිල් හැදෙනවා නිකම්. ඇතින් බොරු කියවෙන්නේ, කේලම් කියන්නේ, පරුස වචන ඔක්කොම තවායත් එක්ක වෙන වැඩනි. තවායත් එක්ක වෙන වැඩ. ඉතින් මේ බොහොම එයා හරි රැකෙනවා පින්නත් නී පුදුම සීලයක් එයා තුළ ගොඩ නැගෙන්න ගන්නවා. එනම් මේ බුද්ධ ශාසනයේ පෞරුෂය කියන්නේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ඔක්කොම හැදෙන තැන. මේ ඔක්කොම හැදෙන තැන පින්නත් නී. එතකොට එයාට එයාව බලද්දී එයාට කාරණා හතරක් එයා තුළ ප්‍රකට වෙන්න ඕන. එකක් තමයි ජීවිතකාම. මම මගේ ජීවිතයට කැමති බව එයා දකින්න ඕන. ඊට පස්සේ අමරිතුකාම. අමරිතුකාමය කියන්නේ මම මරණයට අකමැති බව දැනගන්න ඕන. මරණයට අකමැති කියන්නේ සීනුවනින්ම වැඩ කරන්න වෙලා තියෙන නිවන් දකින්නක. අමරිතුකාම. මම මරණයට කැමති නැති කෙනෙක් කියලා එයා දකින්න ඕන. තුන්වෙනි එක සුඛකාම. එයා සැපේට මම සැපේට කැමති කෙනෙක් කියලා දකින්න ඕන. සැපේට කැමති කෙනෙක් කියලා දකින්න ඕන. දුක්ඛ පටික්කූල අනේ මම දුක පිළිකුල් කරන කෙනෙක් නේද කියලා එයා එයාගේ ජීවිතය ඇතුලේ දකින්න ඕන. ඔය හතර තමයි එයාගේ ජීවිතය ඇතුලේ දකින්න ඕන. මේ මේ කාරණා ගැන තියෙනවා වේලුද්වාර කියලා සූත්‍රයක. ඒ සූත්‍රේ බැලුවම තේරෙනවා. එතකොට එයාගේ ජීවිතය ඇතුලේ දකින්න ඕන මොකද්ද? ජීවිතුකාම, අමරිතුකාම, සුඛකාම, දුක්ඛා පටික්කූල. මෙන්න මේ කාරණා හතර යාට එයාගේ ජීවිතේ හොඳට පේන්න ඕන. එතකොට එයා හරිම ධර්මී ඉස්සරහා අවංකයි. ජීවිතුකාම මම ජීවිතයට කැමති කෙනෙක්. එයා එයාගේ ජීවිතය ඇතුලේ දකිනවා මම ජීවිතයට ආසයි. අමරිතුකාම මම මරණයට ආස නැහැ. අමරිතුකාම. සුඛකාම මම සැපේටයි කැමති. දුක්ඛා පටික්කූල මම දුක පිළිකුල් කරනවා කියලා එයා එයාගේ ජීවිතය ඇතුළත දකින්න ඕන. දකින්න ඕන. දැන් බලන්න මේ හුදෙකලාවේ කෙනෙකුට තියෙන වැඩ මේවා. සෝවාන් වෙන්න බෑ නැත්තම්. සෝවාන් වෙන්නේ කොහමද මේවා නැතුව? නිකම් බණාලා නම් සෝවාන් වෙන්න හිතන්නත් එපා පින්වත්. මේවා ඉතාම පැහැදිලි දාර්ශනික හැකියාවක් ඇතුලේ ක්‍රමානුකූලව ඉස්සරහට යන කෙනෙක්ගේ ජීවිතය ඇතුලේ අත්දැකීම්. එතකොට එයා අර පෞරුෂය ඇතුලේ සිහිනුවන තුලින් එයා දකින්න ඕන ජීවිතකාම, අමරිතුකාම, සුඛකාම, දුක්ඛා පටික්කූලං කියන කාරණා හතර එයා එයාගේ ජීවිතය ඇතුලේ හැමදාමත් දකින්න ඕන. ඒ වගේම එයා දකින්න ඕන ලෝකෙත් මේ කාරණා හතර. අන්න එතකොට තමයි මෛත්‍රිය වැඩෙන්නේ. ඔන්න ඕකට. එතකොට ඕකට තමයි කියන්නේ මෛත්‍රිය පැතිරෙනවා කියලා. දැන් අපි මෛත්‍රිය වඩන්නේ කොහොමද? මම දුක් නැත්තෙක් වෙම්වා, බිය නැත්තෙක් වෙම්වා කීකේ වඩනවා. ඊට පස්සේ හතර වටේ ඉන්න අයටත් වඩනවා. උතුරු දිසා භාග සත්‍යෝ දුක් නැත්තෝ වෙත්වා බිය නැත්තෝ ඔහොම වඩනවා. ඒකේ මෛත්‍රිය වැඩෙනවා. මෛත්‍රිය කියන මෛත්‍රී භාවනාවක් තමයි එයා කරන්නේ. මෛත්‍රිය පැතිරේ පතුරවන්න ඕන. සිහිනුවන මත පිහිටලයි ඒක කරන්න ඕන. එතකොට මේ අතර මෛත්‍රිය මත පිහිටා එයා මෛත්‍රිය අපි කියන්නේ මෛත්‍රිය පතුරවනවා කියලා. ඒ පතුරවන්න නම් එයා මේ එයාගේ ජීවිතය ඇතුලේ මේක දැකලා එයා ඊළඟට මොකද්ද කරන්න ඕන? දැන් මට ජීවිතකාමයේ තියෙනවා. ජීවිතකාම මට විතරක්ද තියෙන්නේ? අනේ නෑ, මේ සවිඥානික ඔක්කොටම ජීවිතකාමයේ තියෙනවා. පින්වත්නි, මහ දියුණු සීලයක් හැදෙන්නේ උතනි. මම ජීවිතයට කැමති. මම වගේම ඔක්කොම ජීවිතයට කැමති. හැමෝම ජීවිතයට ආසයි. මං විතරක් නෙමෙයි, කුරා කූඹියන් ඉඳලා සියලු සත්වයන් ජීවිතයට කැමති නේද කියලා දකිනවා. අමරිතුකාම මම මරණයට කැමති නෑ. අනේ මේ ඔක්කොම මරණයට කැමති නෑ නේද කියලා බලනවා. මේ ඔක්කොම මරණයට කැමති නෑ නේද කියලා බලනවා. සුඛකාම මම සැපට කැමති තමයි. දැන් බලන්න, එකපාර විපස්සනාවට ඒ ශ්‍රාවකයා පෙළඹුණේ නෑ. එකපාර කරන්නේ. ඒකනේ අපි කියන්නේ මේ විදියට බලන හැකියාව නැතුව අපි විපස්සනාවට යන්නේ නෑ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් සීල් එහෙම කොහොමද එතකොට මේ නිකන් හැදෙන්නේ සීලේද? අපි සීලයක් ගැන කතාවත් කරන්නේ නැහැ මේ අද දේශනාවේදී. මේ විදියට බලන්නකොට එයාගේ සීලය නිකන් හැදෙනවා. එයා මා විශාල වශයෙන් මහන්සි වෙන්න දෙයක් නැහැ සීලයක් හදාගන්න. එයා තුල සීලය නිකන් හැදෙනවා. එතකොට කොහොමද සීලය හැදෙන්නේ? ජීවිතකාම, අමරිතුකාම, සුඛකාම, දුක්ඛම් පටික්කූලං කියලා තමන්ව සිහිනුවන උපදවාගෙන බලනකොට. මොකද කෙනෙක් අහන්න පුළුවන්, හරි තමන්ගේ ඇතුළ බලන්න කියලා මොනවද ඔබ වහන්සේලා කියන්නේ? දැන් සිහිනුවන සිහිනුවනින් තමාවම දකින්න කියලා මොනවද දකින්නේ දැන් සිහිනුවනින්? ඔක ලොකු ප්‍රශ්නයක්නේ. මේ හතර දකින්නේ, මේ කාරණා හතර දකින්නේ. ජීවිතකාම, අමරිතුකාම, සුඛකාම, දුක්ඛා පටික්කූලං කියන කාරණා හතර ඔය පින්නතුන්ලාගේ ජීවිතය ඇතුලින් බලනෝ. හොඳට විමස විමසා බලනෝ. හොඳට විමසල බලනෝ. ඒ විමසල බල්ල මොකද කරන්නේ? දෙවනියට අර මෛත්‍රිය අර පැතිරෙන ආකාරයට විමසන්න ගන්නෝ. මෛත්‍රී සිතක් නැති කෙනෙක් කවදාවත් සෝවාන් වෙන්නේ නැහැ. එතකොට එයා බලනවා ජීවිතකාමී මට විතරක් නෙමේ කුරා කූඹියන් ඉඳලා ඔක්කොටම තියෙනවා. ඒකනේ කූඹි පවා කැම එකතු කරන්නේ. රැස්සෙන්න කලින් ওই බත්තට අරවම ගින් තියාගන්නේ. එතකොට ජීවිතකාමී අනේ මේ කුරා කූඹියටත් තියෙන එක. අමෘතකාමී අනේ කවුරුත් මරණයට කැමති නැහැ. කිසිම සතෙක් මරණයට කැමති නැහැ. ඉතින් නිකම්ම නී ප්‍රාණඝාත ශික්ෂාපදේ රැකින්. එයාට සිල් ඕනේ නැහැ අමුතුයි. මේ ප්‍රතිවේක්ෂණා හැකියාව තිබ්බොත් මෛත්‍රිය පැතිරෙන ආකාරයට විමසා බලන පදනම හදාගත්තොත් වටපිටාව හදාගත්තොත් සිල් ඕනේ නැහැ ඇත්තට. මෙයාගේ සිල් ඕනේ නැහැ කියනකොට මේව වැරදිවට ගන්නවා. මේ ගිහියොයි පැවිද්දොයි ඔක්කොම සිල් ඕනේ නැහැ කියන එක නෙමෙයි මෙතන අදාළ දේ. සීලේ නිකන් රැකිනවා කියන එකයි මේකේ අදහස. මොකද මේ කාලේ බලන්නකෝ සිල් රකින්න එක හරි අමාරු වැඩක් නේ. ඇයි අමාරු වෙලා තියෙන්නේ? මේ විදියට එයාවත් සවිඥානික බාහිර සත්වයාවත් මෛත්‍රියෙන් ප්‍රතිවේක්ෂණා කරලා නැහැ. ඒ ප්‍රතිවේක්ෂණා කරන්නේ සිහිනුවන තිබ්බොත් සිහිනුවන තමන්ගේ ඇතුළ බලන්න පටන් ගන්න හැකියාව. ඒක එන්නේ මොකක් නිසාද? පෞරුෂය නිසා. පෞරුෂය දෙවැන්නෙක් මත යැපෙන්නේ නැතුව ඉන්න තමා තුළ ඇති වෙන රුචියත් එක්ක තමයි ඒක වෙන්නේ. දෙවැන්නෙක් මත යැපෙනවා කියන්නේ තනියෙන් ඉන්නවා, ගෙදර අය අතහැරලා ඉන්නවා කියන එක නෙමෙයි. ඒක ඇතුලෙන් හැදෙන සැලැස්මක්. ඒක ඇතුලාන්තයෙන් මෙන සැලැස්මක්. ඒ ඇතුලාන්තයෙන් මේ සැලැස්ම අපි පදන්න ඕන කොහොම හරි. කොහොම හරි මේ කතාවට අපි එකතු වෙන්න ඕන. ඒතකොට ජීවිතකාම, අමෘතකාම, සුඛකාම, දුක්ඛම්, පටික්කුලම් කියලා එයාව එයාගේ ජීවිතය ඇතුළේ සිහිනුවනින් බලලා දෙවණියට යා මොකද කරන්නේ? එයා බලනවා ලෝකේ සවිඥානික සත්‍යය දිහා. මොකද අපිට ඉස්සරහට විපස්සනා කරන්න වෙන්නේ ওই දෙපැත්ත තමයි. ඉස්සරහට විපස්සනා කරනවා නම් අපිට සිද්ධ වෙන්නේ සවිඥානික අභ්‍යන්තරයත් සවිඥානික බාහිර සත්‍යයත් තමයි විදර්ශනා කරන්න වෙන්නේ. මේ නිසා දැම්ම ඉඳලම පොට පාදගෙන යන්න ඕන. මොකද ඊට පස්සේ එකෙන් වෙන විශේෂ දේ හොඳට මෛත්‍රිය පැතිරෙන්න පටන් ගන්නවා. එතකොට සියලු දෙනා ජීවිතයට කැමති මං විතරක් නෙමෙයි. සියලු දෙනා මරණයට අකමැති අමෘතකම් මං විතරක් නෙමෙයි. සුඛකාම සියලු දෙනාම සැපයට කැමති. තිරිසන් සතෙක් කැමති නේ සැපයට. අකමැති මේ ඒගොල්ලෝ දුකට අකමැති. ඒගොල්ලෝ හැමදාම සුඛකාම සැපයට කැමති. දඬුවම් කරනවා නම් ඉන්නේ තිරිසන් සතෙක්වත්. සැපයට කැමති. ඊට පස්සේ දුක්ඛ පටික්කුල. ඔක්කොම දුක පිළිකුල් කරනවා. ඔක්කොම දුක පිළිකුල්. මෙන්න මේ දර්ශනය ලෝකේ වෙනසත්තුන්ට නැති නිසා එයාලට අයාලා දිහා අපි බලන ඔය විදියට නමුත් අවබෝධය කරා යන්න බෑ ඒ අයට. මේ විදියට බලන්න හුරු වෙච්ච කෙනාට විතරයි සෝවාන් වෙන්න පුළුවන්. මේ විදියට බලන්න හුරු වෙච්ච නැති කෙනෙකුට කවදාවත් සෝවාන් වෙන්න පුළුවන්කමක් නැහැ. මේ එතකොට දැන් ඒකයි තිරිසන් සත්තුන්ට සෝවාන් වෙන්න බැරි. ඇයි ඒගොල්ලන්ට ජීවිතකාමයේ, අමෘතකාමයේ, සුඛකාමයේ, දුක්ඛා පටික්කුලම් කියන ඒවා විමස ගන්න තරම් ඥාන සම්ප්‍රයුක්ත ප්‍රඥාගෝචර අවකාශයක් එයාලට නැහැ. ඒක නෑ ඒගොල්ලන්ට. මේ විදියට බලන්න පුළුවන් වෙච්ච කෙනෙකුට විතරයි මාර්ගඵල කරා යන්න පුළුවන් වෙන්නේ. එතකොට යා එළියේ ලෝකයට බලනකොට යා තුළ මෛත්‍රිය පැතිරෙන්න පටන් ගන්නවා. සීලය මත නිකං ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. ඇයි යා දකින්න සියලු දෙනාම ජීවිතයට කැමති. ඒ නිසා මිනිස්සු බවභෝග අරවම ඔක්කොම රැස් කරනවා. සියලු දෙනාම ජීවිතයට කැමති නම් ප්‍රාණඝාතය කරන්නෙත් නැහැ. එතකොට හොරගම් කරන්න හිතෙන්නේ නැයි? ජීවිතයට ආසන්න නිසා නේ රැස් කරලා තියෙන්නේ. ජීවිතයට ආසන්න නිසා ඔය රැස් කරලා තියෙන්නේ. ඇයි ඔවා බෙදලා දෙන්න බැරිද කියලා අහන්න ඕනේ නැහැ ලෝකෙන්. ඇයි ඔච්චර රැස් කරන්නේ? අහන්න ඕනේ ඒ ජීවිතකාමීන් නිසා. ඉතින් බලන්නකෝ කොච්චර උපේක්ෂාවක්ද එන්නේ කියලා. අමෘතකාම මරණයට ලෝකේ කවුරුවත් කැමති නෑ කියලා දැක්කාම කෙනෙකුට හිංසා කරන්න හිතෙන්නේ නෑ. සුඛකාම සැපේට කැමති හැමෝම කියලා දැක්කාම කෙනෙක්ව අඬවන්න හිතෙන්නේ නෑ. කෙනෙක්ගේ හිතට ගින්දර දෙන්න හිතෙන්නේ නෑ. කෙනෙකුට දුකක් දෙන්න හිතෙන්නේ නෑ. දුක්ඛ පටික්කුලං ඔක්කොම දුක පිළිකුල් කරනවා කියලා දකින්න ගියාම බලන්නකෝ යා කොච්චර මානව හිතවාදී කෙනෙක්ද? යා කොච්චර සත්ත්ව හිතවාදී කෙනෙක්ද? මහා පුදුම දක්ෂකමක් ඒක. මෙන්න මේ විදියට අර සිහිනුවණින් තමන්වත් බාහිර ලෝකේවත් ඔය වචන හතර ඔස්සේ විමසා බලන්ඩ බලන්ඩ එයා තුල තමන්ගෙම සිහිනුවණ මෝරලා වැඩෙන්න පටන් ගන්නවා. ඔක තමයි මූලික දේ. ඔතනින් මූලික පරිච්ඡේදය ඉවර වෙනවා. පෞරුෂය හදනවා, ඒක ඇතුලේ මූලික සීලයක් හැදෙනවා. සිහිනුවණෙන් තමන්ව විමසන්න පටන් ගන්නවා. ඒකෙදි ජීවිතකාම, අමෘතුකාම, සුඛකාම, දුක්ඛා පටික්කුලං කියලා එයාව බලනවා. එයාව බලලා බාහිර සවිඥානික සත්‍යයන්ගේ කතාවත් බලනවා. ඔතනින් මූලික ධර්මයේ පරිච්ඡේදය නිමා වෙනවා. දෙක. දෙවැනි එක තමයි, ඊට පස්සේ එයා බලනවා, දැන් එයාට එයාවත් පේනවා, එළියායත් පේනවා. කුරා කූඹියන්ගේ හිඳලා හැමෝගෙම කතාව පේනවා. දෙවැනි එක තමයි, මෙන්න මේ කියපු දේ හැම වෙලාවකම විභාග කරගන්නවා කර්මය තුලින්. කර්මය තුලින් විභාග කරනවා. කොහොමද? මේ ජීවිතේට මම කැමති වුණාට කර්ම විපාක ඉවර වෙනකොට ජීවිතේ ඉවර වෙනවා. මම මරණයට අකමැති වුණාට, අමෘතුකාම මරණයට මම අකමැති වුණාට, කර්මයේ විපාකයේ ගෙවිලා ඉවර වෙනකොට මට මැරෙන්න වෙනවා. සුඛකාම මං තැපේට කැමති වුණාට කර්ම විපාක අහවර වෙනකොට මගේ තැපේ අනිත්‍ය වෙලා යනවා. දුක්ඛා පටික්කුල මං දුක කොච්චර පිළිකුල් කරත් මගේ අමිහිරි අමනාප කර්ම විපාකයේ පිණිස ඉදිරිපත් වෙනකොට මා කරා දුක එනවා. ඔන්න ඔය විදියට දෙවෙනි, දැන් අර මුල් පරිච්ඡේදය දැන් ඉවරයි. දෙවැනි එක බලනවා, එයා මෙන්න මේ විදියට එයාගේ ජීවිතය තුළ වැඩ කරන කුසලා කුසල සංස්කාර මිනිත්තු පහක් විතර බලනවා. හැමදාම බලනවා. උදේහවා බලනවා විනාඩි පහක් විතර. මට ජීවිතකාම, අමරිතුකාම, සුඛකාම, දුක්ඛා පටික්කූලං කියලා ඇත්ත මං එහෙම තමයි. අපි හැමෝම එහෙමයි. ගිහියෝ පැවිද්දෝ කියලා ජාතියක් බෙදන්න බෑ. ස්ත්‍රී පුරුෂ බෙදන්න බෑ. අපි හැමෝම එහෙමයි. දැන් ඒ පරිච්ඡේදය ඉවරයි. දෙවැනි එකේදී බලන්නේ පින්වත්නි, එයා බලනවා ජීවිතකාමයේ මට තිබ්බට ජීවිතය කියලා කියන්නේ කර්මය හා සැසඳී තියෙන එකක්. මගේ ජීවිතේ අමරිතුකාම මරණයට කැමති නැති වුණාට මගේ මේ ජීවිතේන්ද්‍රයේ රූපයේ කර්මය හා බැඳී පවතින එකක්. ඒක ආණ්ඩුවට කරන්න පුළුවන් අපංකමක් නෙමෙයි. වෛද්‍යවරුන්ට කරන්න පුළුවන් මොකක්වත් දෙයක් නෙමෙයි ඒක. ඊට පස්සේ සුඛකාම මම සැපයට කැමති වුණාට සැපේ කියන්නේ පිනට, ඒ පුණ්‍ය විපාකේ අනිත්‍ය වෙලා යනකොට මා දුක කරා වැටෙනවා. දුක්ඛා පටික්කුල මම දුක කොච්චර පිළිකුල් කරත් සැපේට අදාළ අභිසංස්කාර අනිත්‍ය වෙනකොට මා කරා දුක එනවන්. ඔතන දැන් අර කර්මයෙන් විමසා බලන එක දෙවැනි පරිච්ඡේදය. මෙන්න මෙතනදී ඒ ශ්‍රාවකයා තුල යම් තහක් දුරට අනාත්මය ප්‍රකට වෙනවා. හැබැයි ඒ අනාත්මය තහවුරු වෙන්නේ නැහැ. ඒ අනාත්මය තහවුරු වෙන්නේ නැත්තේයි ඒක විදර්ශනා වැඩිමින් තහවුරු වෙනවා මිසක් අනාත්ම වශයෙන් යම්කිසි දැනුමක් එයා තුල තියෙනවා. ආත්ම නැහැ කියන එක දැනෙන්න ගන්නවා. හැබැයි මේ විදියට යාලා සාමාන්‍ය දිනපතා විමසා බලන එක නැවැත්තුවොත්, මේ විදියට බණ අහන එක නැවැත්තුවොත්, ඒ ආයෙත් අර පරණ ටික එනවා ඉස්සරහට. මේ ගතිය අවසන් වෙලා යනවා. ඒ ධර්මයට ගරහන්නෙත් නෑ එයා. ඉතින් එයා හිතන්නේ අනේ මට, මං වගේ මිනිහෙකුට ඔය ධර්මයේ හරියන්නේ නෑ කියලා හිතෙනවා. මිස එයා ධර්මයට චෝදනා කරන්නවත්, දොස් කියන්නවත්, අනාත්මයි කිව්වට මොන අනාත්මද මේ ජීවිතේ ආත්මීය වශයෙන් විමසාගෙන ඔය සාමාන්‍ය පැවැත්මට උපකාරේ ගන්න ඕන අපි කියලා එයා ගරහන්නේ. ඒ අනාත්ම බව දන්නවා. හැබැයි අර ජීවිතකාම, අමෘතුකාම, සුඛකාම, දුක්ඛා පටික්කුලං කියන එක කර්මෙන් විමසා බලන්න පුරුදු වෙන එක දෙවෙනි පරිච්ඡේද. මේක තව පැත්තක් තියෙනවා මේ දෙවෙනි පරිච්ඡේදයට. ඔය මිනිත්තු පහේ ඕකට විනාඩියක් දෙකක් යන්නේ ඕකට. ඉතින් මේකට අපි හැබැයි මේ බුද්ධ ශාසනයේ ධර්ම වාහනේ අධ්‍යයයට විමසන්න පුළුවන් මේක. එයා මේ මොකක්වත් වෙන්නේ නැහැ. එයා හැබැයි ඒ විදියට මෙයා බලන්න ඕන වටිනාකම ගියපු බාහිර ලෝකේ දියා. සියලු දෙනාම දිහා නෙමෙයි, වටිනාකම ගියපු තැන්වල තමයි අපි හැම වෙලාවකම රැඳෙන්නේ, නවතින්නේ. වටිනාකම ගියපු තැන්වල නවතින නිසා අපි අර වටිනාකම දුන්නු මේ කාලේ වටිනාකම දුන්නු තැන් තියෙන්නේ. ඒ වටිනාකම එක එක කාලට එක එක නැ එක එක අයට වටිනාකම දෙන්නේ. අන්නේ වටිනාකම ගියපු අයත් පොදුවේ අල්ලගෙන විනාඩියක් දෙකක් ওই විදියටම බලනවා. ඉතින් මං විතරක් නෙමෙයි, හැමෝම මං බොහොම සමීපව ඇසුරු කරන මේ සවිඥානික ආයෙගෙත් මේ ජීවිතයට එයාලා කොච්චර කැමති වුණත් එයාගේ ජීවිතයට මම කොච්චර කැමති වුණත් ඒක ඇතුලේ කර්මී තියෙනවා. අමරිතුකා එයා මැරෙනවට මම අකමැති වුණත් එයා මැරෙනවට එයා අකමැති වුණත් මේ ජීවිතේන්ද්‍රිය රූපේ කර්මී ගෙවිමින් අවසන් වෙනවා කියලා අන්න අර ඔය විදියටම දෙවැනි පරිච්ඡේදයේදී අභ්‍යන්තර සවිඥානිකත්වයත් බාහිර සවිඥානිකත්වයත් ධර්මය හරහා එයා විභාග කරගන්න. ඒතකොට දෙවැනි පරිච්ඡේදෙත් ඉවරයි. මේක බොහොම පොඩි දේවල් ටිකක් තියෙන්නේ. මේකෙන් පරිච්ඡේද හතරක් ඇතුළේ ලියා ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක මේක පටිච්ච සමුප්පාදයෙන් බලන තුන්වෙනි පරිච්ඡේදේ. මෙන්න මේ පටිච්ච සමුප්පාදයෙන් බලනකොට එයා මේ කාරණා හතරේ අන්තර් සම්බන්ධයෙන් තමයි බලන්නේ. ජීවිතකාම, අමරිතුකාම, සුඛකාම, දුක්ඛා පටික්කුලං කියලා මේ වේලුද්වාර සූත්‍රයේ පැහැදිලි කරපු කතාව අතර තියෙන අන්තර් සම්බන්ධය තමයි බලන්නේ. දැන් උදාහරණයක් විදියට අපි මෙහෙම ගමු. අපි ජීවිතයට කැමති නිසා දැන් අපි ජීවිතයට ආසයිනේ. ජීවිතකාමයේ තියෙන නිසාම අමරිතුකාම. ඒ ජීවිතේ පැවැත්ම ඇතුළේ මරණයට අපි අකමැති. ඒ ජීවිතේටනේ කැමති වෙලා තියෙන්නේ. ජීවිතේට කැමති නිසා ජීවිතේ කෙලවර වෙන්නේ මොකෙන්ද? මරණයෙන්. ජීවිතේ කෙලවර වෙන්නේ මරණය නිසා. ජීවිතකාමයේ නිසා අමරිතුකාම. මරණයට අකමැති වෙන්න වෙලා. ජීවිතේ පැවැත්ම ඇතුළේ මරණයට අකමැති වෙන්න වෙලා. එහෙනම් ජීවිතකාමීම දිගුවක් විදියට තමයි අමරිතුකාමයේ කියන එක පවතින්නේ. මරණයට අකමැතිකම ඇතුළේ අපි තුල පවතින මොකද්ද? මේ ජීවිතේ පැවැත්ම ඇතුළේ සැපේ අපේක්ෂා කරනවා. මේ කම් ඔයේ ජීවිතේ ගෙවන්න කැමති නැහැ. ඔය තියෙන දෙයක් කාලා. අසකනනාසේ දියෝකයි මනස තුලින් ඒතන ස්පර්ශය තුලින් උපදින සැපේ අපි ප්‍රිය කරනවා ජීවිතය ඇතුලේ. ඒ සැපේ භුක්ති විඳගෙන ඉස්සරහට යන්න අපි ආසා කරනවා. ඒ අසකනනාසේ දියෝකයි මනස හරහා අපි අත්දකින සුඛාස්වාදය අපි නඩත්තු කරන්නේ දුක්ඛාස්වාදයේ පිළිකුල් කරන නිසා. ඒ නිසා දුක බැහැර කරන්න අපි සුඛාස්වාදේ නඩත්තු කරන්න හදනවා. මේ සුඛාස්වාදේ නඩත්තු කරන්න ගිහින් මේ සුඛාස්වාදේ පවත්වා ගන්න කියලා හිතාගෙන සුඛාස්වාදේ ගෙනාපු ලෝකේ පරිස්සම් කරන්න යනකොට වේදනාපච්චය තණ්හා වෙනවා කියලා ඔන්න ඔය විදිහට බලනවා. ඒ කියන්නේ ජීවිතකාමයේ, අමරිතුකාමයේ, සුඛකාමයේ, දුක්ඛා පටික්කුලං කියන එක පටිච්ච සමුප්පන්නව එකක් මත එකක් යැපෙන විදිහ බලන්න පටන් ගන්නවා. එකක් මත එකක් යැපෙන විදිය. ජීවිතකාමයේ තියෙනවා. ඒ ජීවිතකාමයේ තියෙන එක මොකෙන්ද ඇවිල්ලා තියෙන්නේ? ජීවිත මිනිසු ජීවිතයට ආසා කරන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසානේ. අවිද්‍යාව නිසා ගොඩ නැගිච්ච පින්වත්නි බවරාග අනුසය විසින් තමයි ජීවිතයට කැමැත්ත උපද්දවන්නේ. අපිට කොහොමද මේ කැමැත්ත අපේ ඇතුළට ඇවිල්ලා තියෙන්නේ? ලෝකේ කාටවත් එක විස්තර කරගන්න බෑනේ. ජීවිතයට කැමැති වෙන එක ඇවිල්ලා තියෙන්නේ අවිද්‍යාව සහගතව ගොඩ නැගිච්ච බවරාග අනුසයෙන්. බවරාග අනුසය, ඒ අනුසේ මට්ටම අපේ චිත්තාභ්‍යන්තරය තුළ පැලපදියම් වෙලා තියෙන නිසා තමයි ජීවිතකාමයේ ඇති වෙලා තියෙන්නේ. අවිද්‍යාවද අනුසයද කියන කාරණා මතින් තමයි ජීවිතකාමයේ ඇදිලා තියෙන්නේ. ජීවිතකාමයේ නිසා මොකද? අමරිතුකාමයේ. ජීවිතයේ අහිමි වෙයි කියන, මරණයෙන් මේක අවසන් වෙයි කියන අපේ ඇතුලේ තැතිගැන්මක් පියක් පවතිනවා. ඒ නිසා මරණයට කැමැතිම නැහැ අපේ සිත. අපේ සිත මරණයට කැමැතිම නැහැ. ඒතර මේ ජීවිතේ පැවැත්ම දක්වාම ය අපේක්ෂා කරන්නේ මොකද්ද? ජීවිතේ පැවැත්ම කියලා අපි අපේක්ෂා කරන්නේ සැපය. සැපය, සුඛකාම. ජීවිතේ පැවැත්ම ඇතුලේ ඔය හේ නිකන් ගෙවුණාවි කියලා අපි හිතන්නේ නැහැ. කමන්නේ මොනවද තියෙන්නේ? ආලුණුයි බතුයි හරි අපි කමු කියලා එහෙම ලෑස්ති නැහැ. පැවැත්ම ඇතුලේ ජීවහා සම්පස්යෙන් උපදින සුඛ වේදනාව අපේක්ෂා කරනවා. චක්කු සම්පස්යෙන් උපදින සුඛ වේදනාව අපේක්ෂා කරන. අන්නේ සුඛ වේදනාව අපේක්ෂා කරන නිසා අපට මේ අපේක්ෂාව ඇතුළේම සිද්ධ වෙලා තියෙනවා දුක්ඛා පටික්කුලං, දුක පිළිකුල් කරන්න වෙලා තියෙනවා. ඉතින් මේ සුඛ වේදනාව අපේක්ෂා කරගෙන අපට දුක් වේදනාව පිළිකුල් කරන්න ගිහින් අපි අරමුණු ප්‍රතිබද්ධව සුඛ වේදනාව ප්‍රවේසම් කර ගැනීමත් දුක් වේදනාව පිළිකුල් කිරීමත් කියන කාරණේ ඇතුලේ අවිද්‍යා සහගතෝ බවරාග අනුසය නඩත්තු වෙන ශ්‍රාවකයා විසින් ඒ සුඛ වේදනාව ප්‍රවේසම් කරන්න යා හිතන විදිය, වැඩ කරන විදිය, කතා බස් කරන විදිය කියන தত্ত্বය, කතා කරන, වැඩ කරන, හිතන, පතන විදිය කියන මට්ටම වේදනා පච්චය තණ්හා කියන අවකාශයයි. අමුතුවෙන් යා තණ්හා කලේ නැහැ. මේ ක්‍රියාවලියෙම දිගුවක් විදියට මේ අන්තර් සම්බන්ධයේම දිගුවක් විදියට යා තුළ වේදනා පච්චය තණ්හා වුණා. තණ්හාව නම් ඉතින් ඉවරයිනේ, ප්‍රශ්නේ හැදිලා ඉවරයි. ඊට පස්සේ ප්‍රශ්නේ හැදිලා ඉවරයි. මොකද්ද දැන් අපි ආයෙත් බලමු, ජීවිත කාමයේ අපි තුල පවතින මොකක් නිසාද? ජීවිත කාමයේ අපිට උරුමයක් විදියටම ආවේ අපි තුලම ගොඩනැගිච්ච අවිද්‍යාවෙන්. ඒ උරුමය හැදුවේ මොකෙන්ද? අවිද්‍යාවෙන්. දැන් ජීවිත කාමයේ අවිද්‍යාව නිසා ගොඩනැගිච්ච බවරාග අනුසය විසින් හදපු එක. ජීවිතේට කැමති කියන එක, මම මගේ ජීවිතේට කැමති කියන්නේ අර බවරාග අනුසය ටිකක් අඩුවෙන්න තමයි පින්නත්නි ජීවිතේ පිළිබඳව මම පුදුම උපේක්ෂාවක් වෙන්නේ. සමහර අය කියනවා මං හරි උපේක්ෂාවෙන් ඉන්නේ කියලා. මට නම් දැන් ජීවිතය ගැන වැඩි වටිනාකම් නැහැ කියලා. ඒ වටිනාකම් නැහැ කියලා කියන්නේ යා මෙහි මොකක් හරි කලකිරිච්චේව ඇති ඒකයි ඔය. නැතු එයා තුළ අර අවිද්‍යාව නිරුද්ධ වෙන වැඩපිළිවෙලක් ඇතුලේ බවරාගානුසය එහෙම දුර්වල වෙලා නෙමෙයි ඔය කියන්නේ. ඔය මනුස්සයර කලකිරීමක් ඇති මොනවා ගැන හරි. එක්ක ඔයාගේ ජොබ් එක ගැන හරි, ඇසුරු කරන දේවි මේ දරුවෝ බිරිඳ ස්වාමී අම්මා තාත්තා වැඩපළ මොනවා හරි ප්‍රශ්න හරි මොනවා හරි ඇති. ඒකයි මට නම් දැන් එපා වෙලා තියෙන්නේ කියලා කියන්නේ. ඒක ආර්ය වූ කලකිරීමක් නෙමෙයි. එතකොට එහෙනම් මොකද මතක තියාගන්න, මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ පටිච්ච සමුප්පන්න උඩට පහළට අන්න ඒකයි හොඳම දේ තමයි. මේක තව විනාඩි 5ක් විතර අරගෙන උඩට පහළට විමසා බලන්න. ගොඩාක් කෙලස් අඩු වෙනවා. මෙහෙම සැලැස්මක් අඩුම ලබන අවුරුද්දේවත් තියාගන්න. දැන් ඉස්සරහට 2026 එනවනේ. පොඩි වැඩයි තියෙන්නේ කරන්න. නමුත් ඕගොල්ලෝ ලබන අවුරුද්දේ මේ වෙනකොට සෝවාන්වත් වෙලා ඉඳි. මෙහෙම කළොත් එයාගේ ඇතුළේ විමර්ශනයේ සිහිනුවන පාවිච්චි කර කර එයා විමසා බලන එක එයාට එයාව පේනවා. ජීවිතකාම, අමෘතුකාම, සුඛකාම, දුක්ඛ පටික්කුලං කියන එක ඇතුළේ එයාට ලෝකයක් පේනවා. එතකොට මෛත්‍රිය සිල් නිකන් හැදෙනවා. සීලය මෛත්‍රිය ආදී නිකන් හැදෙනවා. ඒක පළවෙනි පරිච්ඡේදය. දෙවෙනි පරිච්ඡේදය එයා ජීවිතකාම, අමෘතුකාම, සුඛකාම, දුක්ඛ පටික්කුලං කියන එක ඇතුළේ කර්මීය සම්බන්ධය බලනවා. ඒ වගේම ලෝකයේ ආයේ කර්මයේ සම්බන්ධයත් බලන. එතනදී අපි පරිත්තං වෙනවා. අපි ගොඩාක් සමීපව වටිනාකම දුන්නු ලෝකයේ දිහා බලන්න. සියලු සාර අපි ඉස්සලා බැලුවා නේද? ජීවිතකාමයේ මට විතරක් නෙමෙයි තියෙන්නේ, කුරා කූඹියගේ ඉඳලා සියලු දෙනාටම තියෙනවා කියලා බැලුවේ. ඒ විදිහට බලන්නේ නැහැ. එයා බලන්නේ අර එයාගේ සවිඥානික වටිනාකම දුන්න දේවල් තියෙන්නේ. කිට්ටුවෙම වටිනාකම අද දීලා තියෙන දේවල් අන්න ඒවා දිහා බලනවා. බලන්න වටිනාකම අඩුයි. මඟ බලාගෙන ඉන්න නම් හිතෙන්නේ නැහැ. දැන් බලන්න අද කොච්චර දුක මත ඉන්නවද? අපි ආදරය කරන අය, ආසා කරන අය, අපි උදෙසා එනකන්, එයාලා දකින්නකන්, එයාලත් එක්ක කතා කරනකන්, එයාලා ඇසුරු කරනකන් අපි කොච්චර මඟ බලාගෙන ඉන්නවද? අන්නේ මඟ බලාගෙන ඉන්න ගතිය උදේ ගෙදරින් දරුවා එළියට යනකොට මඟ බලාගෙන හිටිය අම්මට දවසට දෙතුන් වරක් මේ විදිහට බැලුවොත් එයා ආවස් දරුවා එනකන් මඟ බලාගෙන ඉන්නේ. කමන්නේ තින් එන වෙලාවක ඒවි කියලා හිතාගෙන ඉන්නවා. මොකද මග බලාගෙන හිටියා කියලා එයාට කරන්න පුළුවන් ලොකු දෙයක් නැහනේ. එනිසා අම්මලා හිතාගෙන හිටියට දරුවෝ අපේ මතේ අපි කියන දේ ආගෙන ඉන්න. ඒගොල්ලෝ වෙන වැඩපිළිවෙලක ඉන්නේ. ඒගොල්ලොන්ගේ රහසේ වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා අපි වැඩි බලාපොරොත්තු තියාගන්න උම නැහැ. අපි එයාලාගේ යුතුයකම් වගකීම් ටික කරන්න ඕන. මේ විදිහට බලන්න අර සිතේ වටිනාකම දුරු වෙනවා. ඉතින් මහා පුදුමාකාර දුකේ අඩුවීමක් එයා තුළ දකින්න පුළුවන් මේ විදිහට විමසා බලනකොට. එතකොට ඒක දෙවෙනි පියවර. තුන්වෙනි පියවර විදිහට අපි කිව්වේ පටිච්ච සමුප්පන්න විභාගයකට යනවා. එතකොට ජීවිත කාමයේ පවතින්නේ මොකක් නිසාද කියලා බලනවා. එතකොට ජීවිත කාමයේ පවතින්නේ මොකක් නිසාද පින්වත්නි? ජීවිත කාමයේ පවතින්නේ අවිද්‍යාව පදනම් කරගෙන බවරාග අනුසය මගේ ඇතුලේ තියෙන නිසා. අවිද්‍යාවත් බවරාගයත් නිසා ජීවිත කාමයේ තියෙනවා. ජීවිත කාමයේ නිසා ජීවිතේ පවත්වන්න කැමැත්ත නිසා ඒ ජීවිතේ බිඳින්නේ මරණය නිසා අමෘතුකාම. මරණයට අකමැතිකමක් තියෙනවා. ඒතර මරණයට අකමැති වුණාට ජීවිතේ ඔහේ පවත්වන්න අපි කැමැති නැහැ. ඒක ඇතුලේ අපි අරමුණු ප්‍රතිබද්ධව සුඛ වේදනාව අපේක්ෂා කරනවා. මොනවා හරි කණ්ඩ කැමැතිනේ. අපි ආසා කරන දේවල් කණ්ඩ කැමැති. සුඛකාම. ඒ සුඛකාමයේ නිසා ඒ සුඛකාමයේ ඇතුලේ අපි මොකද කරන්නේ? දුක පිළිකුල් කරනවා. සැපේට හරියන විදියට අරමුණු සංවිධානය කරගන්න අපි බලනවා. දුක පිළිකුල් කරනවා. දුක්ඛ පටික්කුල. එතකොට දුක පිළිකුල් කරලා සුඛ ආස්වාදයේ ගෙනාපු ලෝකේ පරිස්සම් කරන්න උත්සාහ කරන, හිතන, පතන, වැඩ කරන, කතා කරන හැම වෙලාවකම වේදනා පච්චයා තණ්හා වෙනවා. සුඛ දුක් වේදනා වතනින් තණ්හාව හැදුනා කියන්නේ එයා තුලේ තණ්හාව විසින් ආයජ්ජවේ දෙන්නේ මොකටද? තණ්හාව විසින් ආයජ්ජවේ දෙන්නේ බවරාග අනුසයටමයි. ඒ බවරාග අනුසය කොහොමත් යැපෙන්නේ අවිද්‍යාව මත. ඒතොර අවිද්‍යාවයි බවරාග අනුසයයි නිසා ආයේ ආයේ උපදිනකොට මේ උපන් සත්‍යයා තුල ජීවිත කාමයයි අමෘතු කාමයයි සුඛ කාමයයි දුක්ඛ පටිකූලං කියන එකයි සාසර කැරකි කැරකි යනවා. ඉතින් මේක එක තැනකින් බිඳින්න තියෙන මේ බුද්ධ ශාසනයක් කර මේක නම් බිඳින්න වෙන ක්‍රමයක් නැහැ. බුද්ධ ශාසනයක මෙන්න මේ රටාව මේ චක්‍රය මේ වටය හොඳට දකින්න එකට අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවයකට කතා කරනවා යථා භූත ඥාන දස්සනානුපස්සනාව කියලා. මේ වටේ දකින්න එකට මොකද්ද කියන්නේ? යථාභූත ඥාන දස්සනානුපස්සනාව. හරි, දැන් යාට යථාභූත ඥානෙ ඔස්සේ දර්ශනය පිළිබඳ අනුපස්සනාවක් තියෙනවා. දැන් හරිනේ ඒක පටිච්චසමුප්පන්න විභාගය. දැන් තියෙන්නේ විවට්ටානුපස්සනාවෙන් මේ වටේ බිඳින එක විතරයි. ඔන්න ඔය දෙක තිබ්බොත් දැන් යථාභූත ඥාන දස්සනානුපස්සනාව තමයි මේ වටේ දකින්න එක. මේ වටේ දකින්න එක. ඊට පස්සේ යාට අවශ්‍ය වෙන්නේ විවට්ටානුපස්සනාව. විවට්ටානුපස්සනාවෙන් කරන්නේ මේ වටේ බිඳින එක. විවට්ට කියන්නේ වටේ කියන එකනේ. විවට්ටානුපස්සනාව මේ වටේ බිඳිනවා. මේ වටේ බිඳින්ද ඒ පුද්ගලයා වෙන වෙනම මේ කාරණා හතර විපස්සනා කරන්න පටන් ගන්නවා. විපස්සනා කරන්න පටන් ගන්නවා. එතකොට ජීවිතේ වෙනම විදර්ශනා කරනවා. ඊට පස්සේ මරණය වෙනම විදර්ශනා කරනවා මරණ සතිය වඩලා. ඊට පස්සේ සුඛකාමා කියලා සැපේට කැමැතිකම දුක්ඛ පටික්කුලං සුඛකාමා කියන එක වෙනම වේදනානුපස්සනාවෙන් විදර්ශනා කරනවා. දුක්ඛ පටික්කුලං කියන එක ධම්මානුපස්සනාවෙන් වෙනම විදර්ශනා කරනවා. ඇයි? දුක පිළිකුල් කරනවා නම් දුක්ඛාරිය සත්‍ය ඔස්සේ මේක විභාග කරලා බලන්න ඕන. දුක්ඛාරිය සත්‍ය ඔස්සේ විභාග කරලා බලන භාවනාව මොකද්ද? දුක්ඛාරි සත්‍ය ඔස්සේ විභාග කරලා බලන භාවනාව තමයි ධම්මානුපස්සනාව. සුඛකාම සැපේට කැමති නම් සැපේ විදර්ශනා කරන භාවනාව මොකද්ද? සැපේ විදර්ශනා කරන භාවනාව තමයි වේදනානුපස්සනාව. ඉතින් මරණය පිළිබඳ විභාග කරලා විමසා භාවනාවේ අත්දැකීමකට යන අවකාශය මොකද්ද? මරණ සතිය. ඉතින් ජීවිතය විදර්ශනා කරන භාවනාව කියන්නේ මේ පොදු தත්ත්වය. සම්පූර්ණ සතර සතිපට්ඨානයේ ඔස්සේම ජීවිතය විභාග කර ගන්නවා. මෙන්න මේ විදිහට මේ භාවනා අතරම ඕන්නේ එකක් කළොත්. හැබැයි මේ මරණ සතිය වගේ එකක් විතරක් කරලා නම් හරියන්නේ නැහැ. හැබැයි මේකට ඔක්කොම පොදු தත්ත්වය තමයි මේ වටේ එක තැනකින් බිඳින්න තියෙන්නේ. එතකොට මේ වටේ තැන් හතරකින් බිඳින්න නැහැ. හයකින් බිඳින්න නැහැ. එක තැනකින් බිඳාම මේ ඔක්කොම කඩාගෙන වැටෙනවා. එක තැනකින් බිඳිනවා. ඒකට හොඳම දේ තමයි එක්කෝ සුඛකාමා කියන එක විපස්සනාවට ගන්න එක, එක්ක දුක්ඛ පටික්කුලං කියන එක විදර්ශනාවට ගන්න එක. එතකොට මේ විදර්ශනාවට ගන්න භාවනාව දෙක තමයි වේදනානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි. සුඛකාමා කියන එක විදර්ශනාවට ගන්නවා වේදනානුපස්සනාවෙන්. මේ දුක්ඛ පටික්කුලං දුක පිළිකුල් කරන දුක්ඛ පිළිකුල් කරනවා දුක්ඛාරිය සත්‍යින් විභාග කරලා බලනවා ආර්ය සත්‍ය විදර්ශනාවට ගන්නේ ධම්මානුපස්සනාව. ওই දෙකෙන් එකක් කළොත් එහෙම හරි. මරණ සතියෙම කරන එකෙන් ඇත්තටම ජීවිතයේ තියෙන ආසාව එහෙම ටික අඩු වෙලා යනවා. මරණයට අකමැති බව ටිකක් අයින් වෙලා ගිහින් මරණින් ජීවිතේ කෙලවර වෙන බව එයාට පොඩ පොඩ දැනින්න ගන්නවා. ටික ටික දැනින්න ගන්නවා. හැබැයි භාවනාවසෙන් මේ වේදනානුපස්සනාවයි ධම්මානුපස්සනාවෙන් එකක් කළොත් මේ වටේ බිඳිනවා. එතකොට තුන්වෙනි පරිච්ඡේදයට අපි කියන්නේ යථාභූත ඥාන දස්සනානුපස්සනාව. හතරවෙනි එකට කියන්නේ විවට්ටානුපස්සනාව. ඔය දෙක කළොත් එයා සංසිඳෙනවා. හොඳයි, අපිට හෝරාවකට වඩා වැඩි කාලයක් ගෙවෙන නිසා අපි දේශනාව ඉවර කරනවා. ඇත්තටම මේවා බොහොම ප්‍රායෝගික දේවල්. මේවා වඩන්නේ නැති අයට, ඉතින් මේවා පුරුදු කරන්නේ නැති කෙනෙකුට අනේ මොනවද මේ කියන්නේ කියලා හිතෙන්න පුළුවන්. පුරුදු කරන කෙනෙකුට තමයි මේක ඉතාම සුන්දර අධ්‍යාත්මික අවකාශයක් බව දැනෙන්නේ ඇත්තට. එනිසා මේ කාලේ ධර්මශ්‍රවණමය කුසලය මේ පින්නතුන්ට නිවන් පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. බලංගොඩ මුගුඩමලේ අංක 33න් 5 ලිපිනේ පදිංචි ජී.පී. ගුණසේකර මහත්මයා ඇතුළු එම මහත්මිය දරුවන් ඇතුළු පින්වත් පිරිසයි අද මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. මේ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සියලු දිනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ධර්ම දේශනාව සිද්ධ කරපු දේශකයන් වහන්සේ වෙත අපට ප්‍රථමයෙන් ආශිර්වාද කරලා තිබෙනවා. ගුණසේකර මහත්මයා ප්‍රදාන පින්තුන්ට ඒ වෙනුවෙන්ද අපි ආශිර්වාද කරනවා. අපගේ පින්වත් දෙමව්පියන්ටත් සියලු මහා සංඝරත්නයටත් දෙපාර්ශවයේම මේ පින්තුන්ලාගේ දෙමව්පියන්ටත් අනුමෝදනා ආශිර්වාද කොට තිබෙනවා. ගුණසේකර මහත්මයා ඇතුළු පවුලේ පින්තුන්ට, ඥාතීන්ට, මේ කල්යාණ මිත්‍ර හැම දිනාටම, මේ දරුවන්ට, සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා, හැම දිනාටම වහවහා නිවන් මඟ පූර්ණී කරගන්නට මේ කුසල් හේතු උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් විශේෂයෙන්ම ගුණසේකර මහත්මයා ඇතුළු එම මහත්මිය ප්‍රදාන පිනතුන් නමින් මිය පරලෝකීය වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් විශේෂයෙන්ම ලක්වාසී ලෝකවාසී ධර්මශ්‍රවණී කරපු සියලු දෙනාටම සම්මාදිට්ඨිය පිණිස, විදර්ශනා ඥාන පිණිස, ලෝකෝත්තර අභිවෘද්ධිය පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටත්, බ්‍රහ්මරාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
ජාතියේ මහසදහම් මන්දිරය ප්‍රඥාරූපවාහිනී නාලිකාව වෙතින් මෙම උතුම් සද්ධර්ම දේශනාව විකාශය කිරීම සඳහා ප්‍රධාන ධර්ම දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ බලංගොඩ මුගුණමලේ ලිපිනේ පදිංචි ජී.පී. ගුණසේකර මහතා ඇතුළු එම පින්වත් පවුලේ සම විසින්. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන පුණ්‍ය කුසල බලයෙන් ධර්ම දේශනාව සිදු කරන ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේටත්, ස්වාමින් වහන්සේගේ දෙමව්පියන්ටත්, සියලුම මහා සංඝරත්නයටත්, දෙපාර්ශවයේම දෙමව්පියන්ටත්, එම පින්වත් පවුල්වල සැමටත්, ධර්ම ශ්‍රවණය කරන්නා වූ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් වහවහ උතුම් නිර්වාණාව බොහෝදේ පිණිස මේ ධර්ම දාණය හේතුපකාර වේවා. පරලෝ සැපත් සියලුම ඥාතීන්ට භවගාමී සසර සැපවත්ව උතුම් වූ නිර්වාණාව බෝධය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. එසේලුම බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවායි ආශිර්වාද කරනවා. ඔබටත් මෙවැනිම උතුම් සදහම් දේශනාවක් සංවිධානය කොට ප්‍රඥා නාලිකාවෙන් විකාශය කර ගැනීම සඳහා අපට කතා කරන්න 0112 69 31 31 තෙරුවන් ගුණ බිලින් ඔබට යහපතක්ම වේවා.